අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහන යටතේ අපි ගිය සති සාකච්ඡා කළා ව්‍යාපාර පිළිබඳ මූලික පදනම යටතේ කොටස් තුනක්. ව්‍යාපාර සංකල්පය, ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ, පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා. අපි අද තවත් කොටස් දෙකක් ඔබ වෙත ගෙන එන්නයි බලාපොරොත්තුව. ඒ තමයි නිෂ්පාදන ව්‍යාපාර හා නිෂ්පාදන සාධක. දූල පුතාලාගේ 10 ශ්‍රේණියට අදාළ පෙළපොත හොඳින් පරිශීලනය කරන්න ඕන මේ මාතෘකා සම්බන්ධව. හොඳයි, එහෙනම් අපි බලමු නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ කුමක්ද කියලා. නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර කොටස් දෙකකට වර්ග කරලා දක්වන්න පුළුවන්. එකක් තමයි දුවේ පුතේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. දෙවනි එක තමයි සේවා සැපීමේ ව්‍යාපාර. ඔබ එදිනෙදා ගනුදෙනු කරනකොට මේ භාණ්ඩත් සේවාත් ඔබ පරිභෝජනය පරිහරණය කරලා තියෙනවා. හොඳයි දුවේ පුතේ, අපි බලමු මෙතනින් පළවෙනි එක. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. භාණ්ඩවල ප්‍රධානම ලක්ෂණය තමයි මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන්න භාණ්ඩ යොදා ගන්නවා. ඒ වගේම තමයි භාණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්. අපි කියනවා ස්පෘශ්‍යයි කියලා. අනිත් එක තමයි භාණ්ඩවලට භෞතික පැවැත්මක් තියෙනවා. මෙම ලක්ෂණ තියෙන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ අවශ්‍යතා සහ වමනා සපුරාලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, භෞතික පැවැත්මක් තියෙන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවලට අපි කියනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. මෙතනදි මතක තියාගන්න ඕන, අපිට එකම අවශ්‍යතාවය සපුරා ගන්න වුණත් විවිධ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වෙළඳපොළට ඉදිරිපත් කරන බව. දැන් අපේ ආහාර අවශ්‍යතාවය සපුරාලන්න විවිධ නිෂ්පාදිත විවිධ ව්‍යාපාරිකයෝ වෙළඳපොළට සපයනවා. එකම නිෂ්පාදිතය සඳහා වුවත් විවිධ ව්‍යාපාරිකයෝ විවිධ නිෂ්පාදිත මෙහෙම වෙළඳපොළට ඉදිරිපත් කරන්නත් හේතු කිහිපයක් තියෙනවා. දැන් ඔබ දන්නවා බිස්කට් වගේ දෙයක් ගත්තොත් ඒ සඳහා විවිධ සන්නම් නාම යටතේ විවිධ නිෂ්පාදිත මේ එකම භාණ්ඩය සඳහා වෙළඳපොළට ව්‍යාපාරිකයෝ නිෂ්පාදිත ඉදිරිපත් කරනවා. අපි බලමු ඇයි මෙහෙම විවිධ නිෂ්පාදිත වෙළඳපොළට ව්‍යාපාරිකයෝ ඉදිරිපත් කරන්නේ කියලා. එකක් තමයි පාරිභෝගික රුචිකත්වය. දෙවැනි එක තමයි ආදායම් මට්ටම. ආදායම් මට්ටම අනුව ගන්න ඒ තමන්ගේ උවමනා සපුරා ගන්න විදිය, මිලදී ගන්න භාණ්ඩ වෙනස් වෙනවා. සමාජ තත්ත්වය, ප්‍රචාරණය හා වෙළඳ උපක්‍රම. ඊළඟ එක තමයි ආරක්ෂාව, වර්තමාන උපනතීන්. අන්න මේවා බලපානවා මේ විවිධ නිෂ්පාදිත ව්‍යාපාරිකයෝ වෙළඳපොළට ඉදිරිපත් කරන්න හේතු ලෙස. ඊළඟට අපි බලමු ව්‍යාපාර විවිධ භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කරමින් මිනිසාගේ ජීවන රටාව පහසු කරලා දෙන්න තමයි කොයි වෙලාවෙත් උත්සාහ කරන්නේ. භාණ්ඩවලට උදාහරණ ලෙස ගත්තොත් දූල පුතාල ඕන තරම් භාණ්ඩ ගැන දන්නෝ. වෙළඳපොළට ගියාම සකස් කළ ආහාර, මෝටර් රථ, විදුලි උඳුන්, ජංගම දුරකථන, රෙදි හෝදන යන්ත්‍ර, ගෘහ භාණ්ඩ මේවා ඕන තරම් ඔබට දැක ගන්න පුළුවන්. මේ භාණ්ඩවල අපි ඉහතින් කී සියලු ලක්ෂණ අන්තර්ගතයි. දැන් සකස් කළ ආහාර ගත්තම විවිධ සන්නම් නාමවලින් යුත් ආහාර වෙළඳපොළේ නිතර ඇහැ ගැටෙනවා. දැන් සබන්, දත් බෙහෙත්, චොකලට් ගත්තත් එහෙමයි විවිධ සන්නම් නාම දකින්න පුළුවන්. මේ සම්බන්ධ ඔබට හොඳ අවබෝධයක් ඇති. අපි දැන් මෙච්චර වෙලා කතා කළේ භාණ්ඩවල ලක්ෂණ කතා කළා. දූල පුතාලට මතක ඇති. ඒ වගේම තමයි එකම නිෂ්පාදිතය සඳහා වුවත් විවිධ ව්‍යාපාරිකයෝ විවිධ නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ ඇයි කියලා කතා කළා. ඒ වගේම තමයි භාණ්ඩ සඳහා අපි නිදසුන් ඉදිරිපත් කළා.
භාණ්ඩ වගේම තමයි පාරිභෝගිකයෝ විදිහට අපිට විවිධ සේවා ව්‍යාපාරවලින් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට සේවා සැපීමේ ව්‍යාපාරත් වැදගත් වෙනවා. මොනවද මේ සේවා සැපීමේ ව්‍යාපාර කියලා කියන්නේ? ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා ඌමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයින් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවාවක් කියලා අපි හඳුනා ගන්නවා. ඒ අනුව මේ කාර්යීතු කරනු ලබන ආයතන සේවා සැපීමේ ව්‍යාපාර කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපේ අවශ්‍යතා හා ඌමනා සපුරාලීම සඳහා අප වෙත ලබා දෙන යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සපයන ව්‍යාපාර සේවා සැපීමේ ව්‍යාපාර වෙනවා. භාණ්ඩයක් හෝ සේවාවක් අතුරින් සේවාවක් විශේෂ කර හඳුනා ගන්න සේවාවල අපිට විශේෂ ලක්ෂණ නම් කරන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ සේවාවල තියෙන විශේෂ ලක්ෂණ කියලා. එක තමයි අස්පෘශ්‍ය වීම. ඒ කියන්නේ අපිට භාණ්ඩයක් වගේ සේවාවක් අතින් අල්ලන්න බෑ. ඒ වගේම සේවාවක් සපයන්නාගෙන් වෙන් කළ නොහැක. 3. සේවා ගබඩා කළ නොහැක. භාණ්ඩ වගේ සේවා අපිට පසු ප්‍රයෝජනයට තබා ගන්න ගබඩා කළ තියාගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම සේවා සපයන්නා අනුව වෙනස් වෙනවා. එකම සේවාව වුණත් ඒ සපේන පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ විවිධයි වෙනස්. දැන් අපි බලමු මොනවද අපිට දක්නට පුළුවන් සේවා ව්‍යාපාර කියලා. තොග වෙළඳ ආයතන, සිල්ලර වෙළඳ ආයතන, රක්ෂණ ආයතන, බැංකු ආයතන, රූපලාවන්‍ය හා අධ්‍යාපන ආයතන වැනි ආයතන අපට සේවා සපයන ව්‍යාපාර ආයතන වෙනවා. මෙම ආයතන මගින් අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ සේවාවක්. ඔබගේ නිවසේ කටයුතු පහසු කරගන්නත් විවිධ වර්ගයේ සේවා. උදාහරණ විදිහට ඇඳුම් පිරිසිදු කිරීම, කොණ්ඩා කැපීම, මනාලියන්ට ඇඳවීම, කොණ්ඩා මෝස්තර දැමීම, උද්‍යාන අලංකාරණය වගේ විවිධ සේවා ඔබත් මේ විදිහට මේ වගේ ආයතන මගින් ලබා ගන්නවා ඇති. ඒ වගේම තමයි දුවේ පුතේ සේවා අලෙවි කරන ව්‍යාපාරිකයින් සිය ගනුදෙනුකරුවන්ට සේවා සැපීමේදී සැලකිලිමත් යුතු කරුණු කීපයකුත් තියෙනවා. මොනවද කිව්වොත් විශ්වාසවන්ත වීම, ආචාරශීලී බව, ගෞරව දැක්වීම, කාර්යක්ෂම වීම, යෝග්‍ය බව වගේ දේවල් සෑම විටම සේවා සැපීමේදී ව්‍යාපාරිකයා සතු විය යුතුයි.
හොඳයි. අපි දැන් එළඹිලා ඉන්නේ ව්‍යාපාර පිළිබඳ මූලික පදනම යටතේ අවසාන කොටස වෙත. ඒ තමයි නිෂ්පාදන සාධක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය විවිධ සම්පත් වලට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. නිෂ්පාදන සාධක මූලික කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. අපි මෙතනින් ගමු පළවෙනි නිෂ්පාදන සාධකය. දූල පුතාලා හොඳට මතක තියාගන්න ඕන, ඕනෑම නිෂ්පාදිතයක් බිහි කරන්න මේ නිෂ්පාදන සාධක මුල් වෙන බව. භූමිය කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් අපි කියනවා භූමිය කියලා. මේ සඳහා අදාළ වෙනවා භූමිය මතු පිටමෙන්ම අභ්‍යන්තරයේ පවතින සම්පත්ද ඊට අයත් වෙනවා. නිදසුන් ලෙස ගත්තොත් ඛනිජ සම්පත්, වන සම්පත්, පස අපිට ගන්න පුළුවන් භූමිය කියන නිෂ්පාදන සාධකයේ යටතට. ඊළඟට අපි බලමු ශ්‍රමය. මේ තමයි නිෂ්පාදන සාධකවල දෙවනි සාධකය. ව්‍යාපාර සඳහා යොදන කායික හා මානසික දායකත්වයට අපි කියනවා ශ්‍රමය කියලා. නිදසුනක් ලෙස කය විහිසා වැඩ කරන පුද්ගලයෝ, පතල් සේවකයෝ, සනීප ආරක්ෂක කම්කරුවෝ අපිට පුළුවන් කියන්න කය විහිසා වැඩ කරන පුද්ගලයන් විදියට. තවත් කොටසක් ඉන්නවා. ඒ තමයි මනස විහිසවා වැඩ කරන පුද්ගලයෝ. මනස විහිසවා වැඩ කරන පුද්ගලයන් විදියට අපිට ගන්න පුළුවන් ගණකාධිකාරීවරු, කළමනාකරුවෝ අපිට මේ මනස විහිසවා වැඩ කරන ශ්‍රමදායකත්වයේ යටතේ ගන්න පුළුවන්.
තුන්වැනි නිෂ්පාදන සාධකය තමයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද ඕනෑම දෙයක්. උදාහරණයක් විදිහට නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථවාහන, මුදල් වගේ දේවල් අපි ප්‍රාග්ධනය කියලා හඳුන්වනවා. ඇයිද කියනවා නම් මේ සම්පත් සියල්ල නිම වී තියෙන්නේ මිනිසා විසින් නිසා. හතරවෙනි නිෂ්පාදන සාධකය තමයි විවසාය. නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වෙන්වෙන් වශයෙන් තිබුණටම මදි. ඒ සාධක නිවැරදිව මෙහෙයවීම වෙන්නත් ඕන. ඒ අනුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්ය ව්‍යවසාය කියලා අපි හඳුන්වනවා. මේ ව්‍යවසාය කියන කාර්ය කරන්නත් කෙනෙක් ඉන්නවා. ඔහු අපි ව්‍යවසායකය කියලා හඳුන්වනවා. එහෙනම් අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගන්නා පුද්ගලයා අපි ව්‍යවසායකයා කියලා හඳුන්වනවා. ඒ අනුව අපි නිෂ්පාදන සාධක හතරක් කතා කරනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය. අපි දැන් බලමු මේ යටතේ එන්න පුළුවන් ගැටලුවක් කොයි වගේද කියලා. ඔබ ප්‍රදේශයේ පවත්නා ව්‍යාපාරයක් තෝරාගෙන එම ව්‍යාපාරය භාවිතා කරන විවිධ සම්පත් නිෂ්පාදන සාධක යටතේ ලයිස්තුගත කර දක්වන්න.
හොඳයි. අපි මෙතෙන්දි බලමු බේකරි නිෂ්පාදන ව්‍යාපාරයක් උදාහරණයක් ලෙස අරගමු. බේකරි නිෂ්පාදන ව්‍යාපාරයකට කොහොමද නිෂ්පාදන සාධක බලපාන්නේ? ඔබ මේ වෙනකොටත් දන්නව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන නිෂ්පාදන සාධක ඕනෑම නිෂ්පාදිතයක් බිහි කිරීම සඳහා යොදා ගන්නා බව. බේකරි නිෂ්පාදන ව්‍යාපාරයක් ගත්තම මේ බේකරිය පිහිටි ඉඩම, නැත්නම් බේකරිය පිහිටි ඉඩම ඉඩම් පරිසර කොටසට අපි කියනවා භූමිය කියලා. ඒ යටතට ඒ භූමි වපස, භූමි කොටස, ඊළඟට හිරුවෙලිය, ඒ සියල්ලම අන්තර්ගතයි. ඊළඟට මේ බේකරියේ මේ බේකරි නිෂ්පාදන නිෂ්පාදිත බිහි කරන්න වැඩ කරන ශ්‍රමිකයන් අපිට ගන්න පුළුවන් ශ්‍රමය කියලා. මේ යටතේ කායික ශ්‍රමය, මානසික ශ්‍රමය මෙතන තියෙන්න පුළුවන්. එතකොට නිෂ්පාදන සාධක දෙකක් දන්නවා දැන් බේකරි නිෂ්පාදනයක් සම්බන්ධව. භූමිය කියන්නේ මොකක්ද, ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි බලමු බේකරි නිෂ්පාදන ව්‍යාපාරයක ප්‍රාග්ධනය කියන්නේ කුමක්ද කියලා. ප්‍රාග්ධනය යටතට ප්‍රධාන නිෂ්පාදිතය තමයි බේකරි නිෂ්පාදිත. ඒ සඳහා අපිට පිටි අවශ්‍යයි. ඊළඟට මේ නිෂ්පාදිතය සඳහා තව තවත් අදාළ අමුද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර, පෝරණු, පාන් අච්චු, ඊළඟට මුදල්, වාහන, මේ සියල්ල අපිට ගන්න පුළුවන් මොනවද? ප්‍රාග්ධනය යටතට. මොකද ප්‍රාග්ධනය කියන්නේ සකස් කරපු දෙයක්, ස්වභාව ධර්මයේ දෙයක් නෙවෙයි. ඊළඟට බලමු අවසාන නිෂ්පාදන සාධකය කොහොමද යොදාගන්නේ මේ බේකරි නිෂ්පාදනය සම්බන්ධයෙන්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය අපි දැන් ඉහත විස්තර කරපු බේකරිය පිහිටි භූමිය, ඊළඟට නිෂ්පාදිත බිහි කරන්න යොදන කායික මානසික ශ්‍රමය, ඊළඟට ප්‍රාග්ධනය යොදාගෙන නිෂ්පාදිතයක් බිහි කරන්න ඕන. අන්න භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සාධක තුන යොදා ගැනීම අවසාන නිෂ්පාදිතය බිහි කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ව්‍යවසාය කියලා. එතකොට මේ ක්‍රියාවලිය කරන්න ව්‍යවසායකයා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, මේ අනුව දූල පුතාලට තේරෙන්න ඕන ඔබ ප්‍රදේශයේ පවත්නා ඕනෑම ව්‍යාපාරයක් අරගෙන ඒකට කොහොමද නිෂ්පාදන සාධක යොදාගන්නේ කියලා. දැන් අපි එක උදාහරණයක් තමයි මේ ගත්තේ, බේකරි නිෂ්පාදන ව්‍යාපාරයක්. ඒ වගේ තමයි ඔබ ප්‍රදේශයට ආවේනික ගඩොල් නිෂ්පාදන ව්‍යාපාර, ඇඟලුම් නිෂ්පාදන ව්‍යාපාරවලටත් මේ වගේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන නිෂ්පාදන සාධක එකතු කරලා කොහොමද නිෂ්පාදිතයක් බිහි කරන්නේ කියලා අධ්‍යයනය කරන්න ඕන. හොඳයි. අපි මෙච්චර වෙලා සාකච්ඡා කරේ ව්‍යාපාර පිළිබඳ මූලික පදනම යටතේ ව්‍යාපාර සංකල්පය, ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ, පාරිභෝගික අවශ්‍යතා හා උවමනා, නිෂ්පාදන ව්‍යාපාර, නිෂ්පාදන සාධක කියන කොටස අපි ඉවර කළා. ඒ තමයි ව්‍යාපාර පිළිබඳ මූලික පදනමට අයත් වන කොටස් ටික. අපි ඊළඟට බලමු ව්‍යාපාර පසුබිම යටතේ ඕගොල්ලන්ට තියෙනවා තවත් වැදගත් කොටසක්, ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව. මේකත් පෙළපොත ඉතාමත් හොඳින් පරිශීලනය කරන්න කියලා අපි ආදරයෙන් දූල පුතාලගෙන් ඉල්ලනවා. හොඳයි, අපි මෙතෙන්දි බලමු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව බලන්න කලින් අපි බලමු මේ දූල පුතාලට කවුද නැත්නම් ශිෂ්‍යයෙකුට කවුද ඇල්මැති පාර්ශව ඉන්නේ කියලා. බලන්න ශිෂ්‍යයෙක් ගත්තම වැඩියෙන් ඇල්ම දක්වන අය කවුද? දෙමාපියන්, ගුරුවරු, විදුහල්පති ආදි ශිෂ්‍යයන් ඒ වගේ අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, නෑදෑයින්, අසල්වැසියන්, යහළුවන් ඒ වගේම රජයත් ශිෂ්‍යයා කෙරෙහි ඇල්මක් දක්වනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පාසලක් ගත්තත් පාසලක් සම්බන්ධයෙනුත් ඇල්ම දක්වන පාර්ශවයන් කීපයක් ඉන්නවා. බලමු කවුද කියලා. පාසලක් සම්බන්ධ ශිෂ්‍යයින්, දෙමාපියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින්, රජය, ප්‍රජාව, පාසල කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ලෙස අපිට දක්වන්න පුළුවන්. ඉහත පාර්ශව අතුරෙන් ඒ කියන්නේ ශිෂ්‍යයෙකුට සහ පාසල සම්බන්ධව අපි ඇල්මැති පාර්ශව සාකච්ඡා කළා. අන්නේ පාර්ශව අතුරෙන් රජය හා ප්‍රජාව ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඒ විතරක් නෙමෙයි, ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන තවත් පාර්ශවත් අපිට දකින්න පුළුවන්. එහෙනම් අපි බලමු ව්‍යාපාරවල ඇල්මැති පාර්ශව හා ඇල්මැති පාර්ශවල අරමුණු මොනවද කියලා. ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම පාර්ශව විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වනවා.
ඔව් දුවේ පුතේ, ව්‍යාපාරයක් පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස අපි හඳුනා ගත්තා. අපි දැන් බලමු කවුද මේ ඇල්මැති පාර්ශව කියන එක පිළිබඳව පුංචි හැඳින්වීමක්. අපි පළවෙනි ඇල්මැති පාර්ශවය විදිහට හඳුනා ගන්නවා ව්‍යාපාරයට ළඟින්ම ඉන්න අයිතිකරුවෝ. අයිතිකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයෝ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට එක් අයිතිකරුවෙක් වගේම සමහර ව්‍යාපාර ආයතනවල පුද්ගල කණ්ඩායමක්ම අපිට අයිතිකරුවෝ විදිහට දකින්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරයකට සම්පත් සපයලා ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය ප්‍රාග්ධනය සපයන පුද්ගලයට අපි අයිතිකරුවෝ කියලා හඳුන්වනවා. දෙවැනි අපි ළඟ ඉන්න ඇල්මැති පාර්ශවය තමයි කළමනාකරුවෝ. කළමනාකරුවෝ ප්‍රධාන වශයෙන් අපේ ව්‍යාපාර ආයතනයට ප්‍රධාන කටයුතු දෙකක් කරනවා. එකක් තමයි ව්‍යාපාර කටයුතු මෙහෙයවීම. දෙවැනි එක තමයි ව්‍යාපාරය පිළිබඳ අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්නෙත් මේ කළමනාකරුවෝ විසින්. සමහර ව්‍යාපාර තියෙනවා අපිට වෙනම කළමනාකරුවෝ වගේම අයිතිකරුම කළමනාකරුවෝ වෙන අවස්ථාත් දක්නට පුළුවන්. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරවල බොහෝම විට කළමනාකරුවන් අංශ අනුව වෙනස් වෙනවා. මූල්‍ය කළමනාකරු, අලෙවි කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු ආදි වශයෙන් කළමනාකරුවන් එකම ආයතනයක් තුළ අපිට දක්නට පුළුවන් අවස්ථා තියෙනවා.
ඔව් දුවේ පුතේ, දැන් කතා කළේ ඒ අයිතිකරුවෝ සහ කළමනාකරුවෝ සම්බන්ධව. මේ ඇල්මැති පාර්ශව දෙකම ව්‍යාපාරය තුළ ඇතුළත ඉන්න දෙපළක්. අපි බලමු ව්‍යාපාරයෙන් පොඩ්ඩක් එළියේ ඉන්න තවත් ඇල්මැති පාර්ශවයක් පිළිබඳව. ඒ තමයි ගනුදෙනුකරුවෝ. ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයා අපි කියනවා ගනුදෙනුකරු කියලා. ඔව්හු මෙම භාණ්ඩ නැවත විකිණීමේ පරමාර්ථයෙන් හෝ සිය පරිභෝජනය සඳහා වූ පරමාර්ථයෙන් මිලදී ගන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න. ගනුදෙනුකරු කියන කෙනා පරමාර්ථ දෙකක් මත කටයුතු කරන බව. ඊළඟට තවත් ව්‍යාපාරයෙන් පොඩ්ඩක් පිටත සිටින ඇල්මැති පාර්ශවයක් ගැන සඳහන් කරන්නයි මේ යන්නේ, සැපයුම්කරුවෝ. ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ දෑ සපයන්නෝ අපි කියනවා කවුද? සැපයුම්කරුවෝ කියලා. මොනවද සැපයුම්කරුවෝ සපයන්නේ? ප්‍රධානවම අමුද්‍රව්‍ය. ඊළඟට තමයි ප්‍රවාහනය. ඒගොල්ලා ඉතාමත් විශාල ලෙස සපයනවා.
පස්වැනි ඇල්මැති පාර්ශවය ලෙස අපිට තරඟකරුවෝ හඳුන්වන්න පුළුවන්. වචනයෙන්ම ඕගොල්ලන්ට තේරෙනවා තරඟයක් දෙන පුද්ගලයෙක්. තරඟකරුවෙක් කියලා කියන්නේ යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිතවලට සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදු කරන්නන් තරඟකරුවෝ කියලා හඳුන්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන නිෂ්පාදිතයට සමාන නිෂ්පාදිතයක් තමයි මේ තරඟකරුවොත් නිෂ්පාදනය කර අලෙවි කරන්නේ. හයවෙනි ඇල්මැති පාර්ශවය මූල්‍ය ආයතන. සමහර අවස්ථාවලට අයිතිකරු සපයන සම්පත් විතරක්ම ව්‍යාපාරයකට ප්‍රමාණවත් නොවන අවස්ථා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපිට ණය පහසුකම් වගේ දේවල් ලබා ගන්නත් වෙනවා. ඒ වගේම අපේ ව්‍යාපාර ක්‍රියාවලිය කරන්න උපදේශන සේවා, කළමනාකරණ සහය, ඒ වගේ දේවලුත් අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය ණය, උපදේශන සේවා ආදිය සපයන බැංකු හා අනෙකුත් ණයදෙන ආයතන මූල්‍ය ආයතන කියලා අපි හඳුනා ගන්නවා.
ඊළඟට ඉන්නවා හත්වෙනි ඇල්මැති පාර්ශවය සේවකයෝ. සේවකයෝ ඉන්නේ ව්‍යාපාරය තුල, ඒ කියන්නේ අභ්‍යන්තරේ. ව්‍යාපාර කාර්ය ඉටු කරන පුද්ගලයන්ට අපි කියනවා සේවකයෝ කියලා. බේකරි නිෂ්පාදනයක නම් ඒ නිෂ්පාදිතය බිහි කරන්න වෙහෙසන අයට අපි කියනවා සේවකයෝ කියලා. ඊළඟට අටවෙනි ඇල්මැති පාර්ශවය තමයි රජය. රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ රජය. යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති, අයවැය ප්‍රතිපත්ති වගේ දේවල් රජයක් ආර්ථික දියුණුව සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනවා.
තවත් ඇල්මැති පාර්ශවයක් ලෙස අපිට ප්‍රජාව දක්වන්නට පුළුවන්. ප්‍රජාව කියලා කියන්නේ අපි ඉන්න ව්‍යාපාරයෙන් පිටත ජීවත් වන සියලුම ජනතාව. උදාහරණයක් විදිහට ජනමාධ්‍යවේදීන්, පරිසරවේදීන් අපිට මේ ප්‍රජාව කියලා හඳුන්වන්න පුළුවන්. මොවුන් නිරන්තරයෙන්ම ව්‍යාපාර කටයුතු කෙරෙහි අවධානයෙන් ඉන්නවා. දහවෙනි ඇල්මැති පාර්ශවය ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් අනාගත ආයෝජකයින්. එහෙම නැත්නම් විභව ආයෝජකයින් කියලත් අපිට මොවුන්ව හඳුනා ගන්න පුළුවන්. අනාගතයේදී ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට අපේක්ෂිත පුද්ගලයින්, එහෙමත් නැත්නම් ආයතන අපි අනාගත ආයෝජකයින් කියලා හඳුනා ගන්නවා. මේ වගේ ගොඩාක් ඇල්මැති පාර්ශව ඉන්නවා. අපි අපේ පහසුව සඳහා ඇල්මැති පාර්ශව කීප දෙනෙක් ගැන මේ විදිහට හඳුනා ගත්තා.
මතක තියාගන්න ඕන දුවේ පුතේ, මෙම සෑම ඇල්මැති පාර්ශවයක්ම ව්‍යාපාර තුලින්ද විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනවා. හොඳයි දුවේ පුතේ, රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහනේ සමාප්තිය කරා තමයි අපි එළඹිලා තියෙන්නේ. අපි නැවතත් මෙවන් පාඩමකින් හමු වෙන තෙක් පාඩම ගෙන අප මහේෂා දමයන්ති ගමලත්ගේ ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලය ගාල්ල, ආර්.කේ. සචිනි මදුෂිකා ඕපාත මහාවිද්‍යාලය ගාල්ල මෙවන් වැඩසටහනකින් නැවතත් හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.